ගරු චතුරංග අබේසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මූලාස්නාරුඩ මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම අද මේ කතිකාව පවත්වන්නේ අපි වැට් බදු සංශෝධන පනත පිළිබඳ. නමුත් අපි දැක්ක දේ තමයි ඒ වැට් බදු සංශෝධන පනත සහ වැට් බද්දේ තියෙන වැදගත්කම, ඒක එකතු කර ගැනීමේ තිබ්බ මෙච්චර කාලයක් තිබ්බ දුර්වලතා ගැන කතා කරන්නේ නැතුව තමන්ගේ හිතට දැනෙන නැත්තම් ලෝකේ කොහෙවත් සාකච්ඡා නොවන ආකාරයේ තර්ක මතු කරමින් මේ ඇමරිකානු ඒකපාර්ශ්වීය බද්ද ගැන ගොඩක් සාකච්ඡා කෙරුණා. විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ මේක රටක් පාදක කරලා හරි, ඒ රට ඇමරිකාව කෙරෙහි දාලා තියෙන තීරුබදු ප්‍රතිශත භාවිතා කරලා හරි කරපු එකක් නෙමේ. ඉතාමත් සරලව කිව්වොත් වෙළඳ ගිනුමේ ශේෂයක් තියෙන හැම රටකම, ඍණ ශේෂයක් තියෙන හැම රටකටම ඇමරිකාව විසින් ඒ වෙළඳ ගිනුමේ ශේෂය තමන්ගේ රටට ආනයනය කරන බඩු ප්‍රමාණයෙන් බෙදලා ආපු ප්‍රතිශතයෙන් භාගයක් බද්දක් විදිහට දැම්මා. මේක ලෝකෙට අලුත් තර්කයක්. මෙහෙම ආර්ථික ප්‍රතිපත්තියක්, බදු ප්‍රතිපත්තියක් ලෝකෙ කොහෙවත් තිබිලත් නැහැ. මේක ඉතාමත් අප්‍රායෝගික බව මේ වෙනකොටත් ඔප්පු වෙමින් පවතිනවා. ඒතොර මේකට රටවල් ප්‍රතිචාර දක්වන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රිටැලියේට්. මේ වෙනකොට කැනඩාව, යුරෝපය, චීනය විශේෂයෙන්ම මේ බද්දට එරෙහිව ඔවුන් විවිධාකාර ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මොකද ඔවුන්ගේ ආර්ථික ඉතාමත් විශාලයි, ඒ වගේම ඇමරිකාවත් එක්ක කරන ගනුදෙනු ප්‍රමාණය විශාලයි. ඒ වගේම අපි වගේ පුංචි රටවල් අපි ඇමරිකාවත් එක්ක කරන ගනුදෙනු සම්බන්ධයෙන් අපිට තිබ්බේ අපේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු වෙළඳ පොළ කොච්චර වැදගත් වෙනවද කියන එක මත නිගෝෂියේෂන් කියන ටැක්ටික් එක. તો රිටැලියේට් ඇන් නිගෝෂියේට් කියලා ලෝකේ දැන් කාරණා දෙකක් සාකච්ඡා වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ රටට මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් අපි අපනයන කරුවන් සමග පහුගිය මාසේ පුරාවටම කතා කරමින් සිටිනවා. මේකට විකල්ප කීපයක් තියෙන්නේ, විකල්ප අඩුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය කරන සාකච්ඡා ජනාධිපතිවරයා ආරම්භ කරලා තියෙන නිසා මම හිතන්නේ මේ පිළිබඳ තවදුරටත් අපිට මේ සභාවේ කාලය නාස්ති කළා වැඩක් නැහැ. මොකද අද තියෙන මාතෘකාව වැට්බදු පන. දැන් කට්ටියට අමතක වෙලා තියෙනවා මොකද්ද මේ වැට්බද්ද කියලා. වෙනත් රටවල් වලත් භාණ්ඩ හා සේවා මත යොමු කරන බද්ද එක්ක වැට් බද්ද, එහෙම නැත්නම් GST බද්ද කියලා අපි කියනවා. ඒතර වැට් බද්ද හඳුන්වලා දුන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ අගේ එකතු කරන මත එකතු කරන බද්ද. සාමාන්‍යයෙන් ආර්ථිකය ටිකක් දියුණු, තාක්ෂණය දියුණු, බදු එකතු කර ගැනීමේ හැකියාව දියුණු රටවල්වල තමයි මේ වැට් බද්ද හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ. මොකද තොරතුරු නැති වුණාම, ඩිජිටල් පද්ධති නැති වුණාම, හරි ආයතන ප්‍රමාණය රෙජිස්ට්‍රේෂන් කරලා නැති වුණාම වැට් බද්ද වගේ දෙයක් එකතු කරගන්න අමාරුයි. නමුත් මේ වැට් බද්ද අපිට 112, 15, 18 කියන ප්‍රමාණවලින් පහුගිය කාලාන්තරය ඇවිල්ලා විශේෂයෙන්ම 2024 මේක 118කට බදු පදනම්, බදු ප්‍රතිපත්ති, බදු සංකල්ප සියල්ලම අභිබවා ගිහිල්ලා වැදුනා. විශේෂයෙන්ම වැට් බද්ද අදාළ වෙලා නැතුව තිබ්බා අපේ රටේ භාණ්ඩ 143ක්. ඒ නිෂ්පාදනයේ පැත්තෙන් බල්ලත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පැත්තෙන් බල්ලත්, ඒ භාණ්ඩ හා සේවා වලටත් මේ වැට් බද්ද අදාළ වෙන්න පටන් ගත්තා මේ IMF ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. එතකොට අපේ රජයට තියෙන වගකීම නැත්තම් කළ යුතු දේ මොකක්ද? එකක් තමයි මේ වැට් බද්ද යම්කිසි ශේත්‍රවලින් ඉවත් කර ගැනීමට අඛණ්ඩව සාකච්ඡා කිරීම. අපි හිතනවා මේ කාර්තු ඇතුළතදී මේ දියර කිරි සහ යෝගට් වල එක අයින් කරගන්න ලැබීම අපිට ලොකු දෙයක්. රටේ පැත්තෙන් ගත්තා, පෝෂණය පැත්තෙන් ගත්තා, ඒ වගේම ඉදිරියට යනකොටත් අපේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය තියෙන වක්‍ර බදු අඩු කරලා ඍජු බදු වලින් රජයේ ආදායම තර කර ගැනීම. මේ නිසා අපි මේ කාර්යක්ෂම කරන ප්‍රමාණයට අපිට පුළුවන් මේ බදු ප්‍රතිශත සහ විවිධ ශේත්‍රවලට තියෙන ආර්ථිකයට දායක වෙන ශේත්‍රවලට තියෙන බදු ඉවත් කරගන්න ඉස්සරහට. හැබැයි දැන් තියෙන අවස්ථාව මොකක්ද? දැන් තියෙන දේ තමයි ගරු මූලාරසුනාරුඩ මන්ත්‍රීතුමියනි, මේ බදු එකතු කර ගැනීමේ තියෙන අකාර්යක්ෂමතාව. දැන් මෙතන අපිට අදහස් දෙන, යෝජනා දෙන, ලෝකෙ ගැන කතා කරන ආර්ථිකය ගැන කතා කරන කිසිම කෙනෙක් අද උදේ වරුවේ මේ වට්බද්දේ කාර්යක්ෂමතාවය පිළිබඳ එක වචනයක් හරි කතා කරේ නැහැ. මොකද්ද මේ කාර්යක්ෂමතාව? ඒතර වට්බද්ද සාමාන්‍යයෙන් ලෝකේ එකතු වෙනවා 100ට 6ත් 8ත් අතර ප්‍රමාණයක් දළ දේශයේ නිෂ්පාදිතයි. මේ භාණ්ඩා සේවා මත බද්ද. ඒතර ලංකාවේ මේ ප්‍රමාණය 1.9යි. තමයි තිබ්බේ 2019 වෙනකොට. එතකොට ගිය අවුරුද්ද වෙනකොට මේක 2.5ක් වෙලා තියෙනවා. දැන් අපේ අරමුණ තමයි නැත්නම් අපිට දීලා තියෙන ටාගට් එක තමයි මේක දළදේශීය නිෂ්පාදිතයෙන් 100%ක් දක්වා වැඩි කරගන්න ඕනේ. ඒකෙදි වෙන්නේ බදු ප්‍රතිශත වැඩි වෙන්නේ නැහැ. එහෙනම් අපිට වෙනවා බදු එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. වැට් බදු වලට රෙජිස්ටර් වෙලා නැති අය, අදාළ වෙලා නැති ශේත්‍ර, එතකොට මග ඇරිලා තියෙන ශේත්‍ර, ඒ වගේම විශේෂයෙන්ම මේ බදු පැහැර යන ප්‍රමාණය අඩු කරගන්න. මෙන්න මේ සඳහා තමයි විවිධ උපක්‍රම සහ ක්‍රියාමාර්ග මේ පන්නත ඇතුළට ගෙනල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම විදේශ ඩිජිටල් සේවා ලංකාවේ සපයනකොට ඒ සපයන සම බිමක් ඇති කරගන්න නැත්නම් දේශීය ව්‍යාපාරිකයාටත් විදේශීය ඩිජිටල් සේවා සපයන්නටත් සම බිමක් ඇති කරන්න අපි දැන් ඩිජිටල් ඒ සේවා සඳහා වැට්බද්ද ඇතුල් කරා. දැන් මේක සාධාරණයිද නැද්ද, මේක විය යුතුයිද නැද්ද කියලා මේ විපක්ෂයේ කවුරුත් කටක් කරලා කියන්න බයයි. මොකද හරි දේ කරනකොට අවම වශයෙන් තියෙන්න ඕන යුතුකමක්, මේක හරි දේ ඔබතුමාලා කරන්නේ අපිත් මේකට එකඟයි කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන. එහෙම කියන්නේ නැහැ. ඊළඟට S-VAT සම්බන්ධයෙන් දේශපාලන තර්කයක් ගොඩනගාගෙන ඇවිත් තියෙනවා. මොකද අපි දන්නවා අපිත් අපනයනකරුවන් එක්ක දිගින් දිගටම මේ මාස 4 ඇතුළතී එකතු වෙලා වැඩ කරපු පිරිසක් මේ S-VAT ක්‍රමය අහෝසි කිරීමෙන් යම්කිසි මූල්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා බයක් තියෙනවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ රජය පැහැදිලි කරලා කියනවා මේ සඳහා මේක ඇත්තට මෙන්න තිබේ ජූනි මාසෙ. එයි දැන් මේක ඔක්තෝබර් මාසෙට ගියේ. විශේෂයෙන්ම අපි මේ සඳහා ගේන ඩිජිටල් පද්ධතිය නැත්තම් ඉතාමත් වේගයෙන් මේ බදු එකතු කරගන්නා බදු නැවත ලබා දීමේ හැකියාව සාක්ෂාත් කරගෙන තමයි මේ ක්‍රියාවලිය අපිට විශ්වාසයක් තියෙන්නේ ඔක්තෝබර් වෙනකොට කරගන්න පුළුවන් කියලා. මොකද මේ ක්‍රියාවලිය ඇතුළෙත් බදු අහිමිවීම ලංකාවට වැඩි. ඒ වගේම තමයි අපි අයවැය වාර්තාවේ අයවැය කතාවේදී පැහැදිලි කරා මේ පොයින්ට් ඔෆ් සේල් සිස්ටම්. එහෙම නැත්තම් විකුණුම් ආයතනවලට විකුණන මොහොතේ ඩිජිටල් පද්ධතියක් කරා තමන්ගේ විකුණුම් කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසනවා කරන්න ඕනි කියලා. මොකද එතනින් තමයි අපිට මේ ලීක් වෙන. එහෙම නැත්තම් අඩුවෙන් නැත්තම් 100ට අපිට එකතු විය යුතු ප්‍රමාණයෙන් 60%ක් විතර අහිමි වෙන මේ වක්‍ර බද්ද ආණ්ඩුවට ගන්න පුළුවන් වෙන. මෙන්න මේ දේ කරගන්න තමයි අපිට මේ විපක්ෂයෙන් දෙනවනම් යෝජනා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ වැට්බද්ද එකතු කරෙත් වැඩි කරෙත් මේ වගේ ආර්ථිකයට දරා ගන්න බැරි ප්‍රමාණයකට වැට්බද්ද වැඩි කරන්න සිද්ධ වුනෙත් මේ මහත්තුරු කරපු වංචා දූෂණ අක්‍රමිකතා සහ රාජ්‍ය වියදම් වැඩි වෙලා රාජ්‍ය ණය පොලී ගෙවීම් වැඩි වෙලා තියෙන නිසා තමයි මේ වක්‍ර බද්දක් හරහා මේ රාජ්‍ය පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට තියෙන තවත් එළියේ තියෙන ගැටලුවක් තමයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පහුගිය අවුරුදු 3 ඇතුලේ බිඳ වැටිලා ඒගොල්ලොන්ගේ ණය ප්‍රමාණය දෙගුණ වෙලා ඒ ණය සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙල මේ මාර්තු 31 නැවතත් ක්‍රියාත්මක වෙන පටන් ගන්න. ඒතර මේ සඳහා රජය ගත්ත ක්‍රියාමාර්ග ගත්තොත් එහෙම දෙසැම්බර් මාසයේ ඒ ක්‍රියාමාර්ගය මාර්තු 31 දක්වා යොමු කරලා ඒ වගේම තමයි මහා බැංකුව සහ බැංකුවල එකඟතාවයෙන් යම් කිසි සහන පැකේජයක් හඳුන්වලා දුන්නා. මිලියන 25ට අඩු ව්‍යාපාරවලට මේ වසරේ අග දක්වාත් මිලියන 50ට වැඩි ව්‍යාපාර සඳහා මේ වසරේ සැප්තැම්බර් දක්වාත් කාලයක් දීලා මේ මාර්තු 31 වෙනකොට තමන්ගේ බැංකුවට ඇවිල්ලා මේ සාකච්ඡාව කරලා මේ ණය ප්‍රතිවගත කිරීම කරගන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා. නමුත් මේ ක්‍රියාවලියට විශාල වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යොමු වුණේ විවිධාකාර හේතු නිසා. බැංකු පැත්තෙන් වෙච්ච අඩුපාඩු, තමන්ගේ පැත්තෙන් තිබ්බ ඊළඟ පුරෝකතනවල අඩුපාඩු, ඒ වගේම තමයි විශේෂයෙන්ම රජයෙන් ලබා දීලා තිබ්බ මේ සහන බිලියන 5ක ණය ලබා ගැනීම සඳහා තිබ්බ අඩුපාඩු. මෙන්න මේ කාරණාත් එක්ක පහුගිය මාස එකහමාර ඇතුළත මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, මහා බැංකුව සහ බැංකු කරුවන් එකතු වෙලා මේ ක්‍රියාවලිය ඉතාමත් ළඟින් අධ්‍යයනය කරන්න. අවසාන වශයෙන් 12,000කට වගේ සීමිත ප්‍රමාණයකට මේ අර්බුදය ඇති බව තේරුම් අරගෙන ඒ 12,000 විවිධ ආකෘති යටතේ ප්‍රතිවෝගත කර ගැනීම සඳහා මැදිහත් වීමක් කරන්න මේ වෙනකොට උත්සුක වෙමින් තියෙනවා. ඒ නිසා අපි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කියනවා තමන්ගේ ඒ අර්බුදයට ලක්වෙච්ච ණය තමන්ගේ පොලී කපා හැරීමක්, කාලය දිගු කර ගැනීමක්, ඒ වගේම දැන් අවස්ථාව ලැබිලා තියෙනවා ජාතික චාටර්ඩ් අකවුන්ටන්සි ෆර්ම් එක හරහා අපිට යම් කිසි අවබෝධයක් ලැබිලා තියෙනවා. මේ බිලියන 5 සහනදායි ණය මේ NPL කැටගරි එකේ නැත්නම් නන් පර්ෆෝමින් ලෝන් කැටගරි එකේ ඉන්න අයටත් ලබා ගන්න පුළුවන් තත්වයට ඒ ගිණුම්වල ගැටලුවක් එන්නේ නැහැ කියන අදහසක් අපිට ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා මැදිහත් වෙන්න තමන්ගේ බැංකුව වෙත එන්න, එහෙම නැත්නම් කර්මාන්ත අමාත්‍යාංශය හරහා තමන්ගේ බැංකුව වෙත මේ සහනදායි ණය ලබා ගන්න දැන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාවක් හිමිලා තියෙනවා. ඒ අමතරව සාමාන්‍යයෙන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය කරන සහන පොලියට බිලියන 15ක ණයක් ණය ක්‍රමයක් මේ වෙනකොට ආණ්ඩුව දියත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ක්‍රෙඩිට් ගැරන්ටි ස්කීම් එකක් දීලා තියෙනවා. අප රහිත අප කැපකරයක් රහිත අවස්ථාවක තමන්ට ණයක් අවශ්‍ය නම් ඒ සඳහා ඒ ණය ලබා ගන්න. ඒතර මේ වගේ වැඩපිළිවෙලක් දැවැන්ත වැඩපිළිවෙලක් රජය බැංකු ශේත්‍රයේ සහ මහා බැංකු එකතු වෙලා ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මේකේ සඳහා අවශ්‍ය මැදිහත් වීම රජයක් විදිහටත් අමාත්‍යාංශ විදිහටත් අපි සිද්ධ කරනවා. ඒතර මේ ක්‍රියාවලියට අපිට අවශ්‍ය වෙනවා බැංකුවරු බැංකු කරුවන්ගේ සහය. මොකද අපිට පේන දෙයක් තමයි සමහර බැංකු මේ රිකවරි මෝඩ් එකෙන් රිවයිවල් මෝඩ් එකට ගිහින් තියෙනවා. කියන්නේ රිකවරි මෝඩ් එකේ ඉන්නවා නම් ඔවුන් හැමතිස්සෙම බලන්නේ කොහොමද මේ සමස්ත ණය මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අය කරගන්නේ. එහෙම අය කරගන්න බැරි නම් පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා කොහොමද ඒ වත්කම් වෙන්දේසි කරන්න කියලා. නමුත් සමහර බැංකු මේ වෙනකොට ඉතාමත් උනන්දුවෙන් මේ රිකවරි කියන සංකල්පය රිවයිවල් කියන සංකල්පයට හදලා කොහොමද මේ බිඳ වැටිච්ච ව්‍යාපාර ගොඩනගන්නේ කියන සමස්ත ක්‍රියාවලියට දායක වෙමින් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ සෑම සතියේම නැත්නම් සෑම මාසකම සෑම සතියේම ඉතාමත් හොඳ ඍජු අධීක්ෂණයක් මේ වෙනකොට සිද්ධ වෙනවා. ඒ වගේම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය කරන ජාතික ප්‍රතිපත්ති නිර්මාණය සහ වර්තමාන මේ ණය අර්බුදයට මැදිහත් වීම සඳහා ජාතික කමිටුවකුත් මේ වෙනකොට පත් කරලා තියෙනවා. ඉතින් මේ කාරණා ටික ජනතාවට දැනුම් දෙන අතරේ තමයි මේ විපක්ෂය තැනින් තැන මේ ආර්ථිකය ගැන විවිධ බොරු පතරමින් එහෙම නැත්නම් විවිධ චෝදනා නගමින් මේ රජය ගෙන යන වැඩපිළිවෙලට
තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
අකුල් හෙලන්න හදන්න. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි මේ ආර්ථිකය ගැන කතා කරනකොට අපි කාටවත් අමතක කරන්න බෑ අපි අපේ වෙළඳාම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම එක් එක් රටවල් එක්ක ප්‍රසාරණය කරගන්න තිබ්බ අවස්ථා මගහැරලා අවශ්‍ය සුදුසු වෙළඳ ගිවිසුම් වලට මේ දක්වා එළඹෙන්නේ නැතුව අපේ අපනයන බාස්කට් එක එහෙම නැත්නම් අපනයන සංයුතිය රට රටවල් වල වෙනස් කරගන්නෙත් නැතුව භාණ්ඩ සංයුතිය වෙනස් කරගන්නෙත් නැතුව ඉතාමත් අවදානම් කලාපයකට අපේ රට පත් කරේ මේ ඉස්සරහ නැති දේශපාලඥවරු. දැන් මේ කතාව අහන් ඉන්න කවුරුත් නැහැ විපක්ෂෙ. මට හිතෙන්නේ කෙනෙක්වත් නැහැ. ආ කෙනෙක් ඉන්නවා. හරි. ඒ නිසා මේ වගේ තැනකට තමයි අපේ රට පත් කරේ. ඒ වගේම තමයි දැන් බදු ගැන කතා කරනවා මේ ජනතාවට අපහසුයක් වෙනවා කියලා. මේ ජනතාව මේ අපහසුතාවයට පත් කරේ ඔබතුමාලා නාස්ති කරපු වංචා දූෂණය කරපු සල්ලි. අපේ හැම අමාත්‍යාංශයකම මම කියනවා අරගෙන බලන්න එදිනෙදා වියදම් ඇමතිවරුන්ගේ එදිනෙදා වියදම් අඩුම තරමේ 3%කින්වත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම නාස්තිකාර වියදම් නැතුව අත්‍යවශ්‍ය ස්ථාවලට විතරක් ප්‍රතිපාදන වෙන් කරන්න කියලා පළාත් සභා ප්‍රාදේශ සභා හරහා මේ වෙනකොට වැඩ ක්‍රියාත්මක වෙනවා ආර්ථික කටයුතු මූලික තත්ත්වයේ දීලා මෙහෙම මේ ඉන්න පිරිසට නැත්තම් මේ විපක්ෂයේ පිරිසට කරගන්න පුළුවන් වුණා නම් අවුරුදු 10ක් මේ රට මේ අද තියෙන අර්බුදේ නැහැ එක පැත්තකින් අපේ වෙළඳ ගිණුමේ ශේෂය ඒ කියන්නේ ට්‍රේඩ් ඩෙෆිසිට් එක අයවැය ශේෂය ඒ වගේම තමයි ණය කන්දරාව මේ අර්බුද තුන අපේ ඇඟ උඩ තියලා දැන් මෙතන විහිළු සපයලා වැඩක් වෙන්නේ නැහැ ඒ නිසා දැන් මේ රජය ගන්නේ ඔබතුමාලට කරගන්න බැරි වෙච්ච දේවල් වලට විසඳුම්. ඒ නිසා දැන් ඔබතුමාලට සිද්ධ වෙනවා මේ විසඳුම් එක්ක එකතු වෙලා මේ රට හදාගන්න, ගොඩනගා ගන්න මහන්සි වෙන්න. එහෙම නැත්නම් සදාකාලිකව ওই පැත්තේ ඉන්න පුළුවන්. අර මීට කලින් කිව්වා වගේ ඔබ වෙනස් වෙන්න සූදානම් නැත්නම් මොකද රටේ ආර්ථිකය, දේශපාලන සහ නීතියේ මේ සියලු වෙනසක් සඳහා තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ වගේම තමයි මේ ඔක්කොටම සම්බන්ධයි ඊයේ සම්මත කරපු පනත. ඒ නිසා මම හිතනවා මේ පනත භාවිතා කරලා අපේ ඉන්ලන්ඩ් රෙවෙනියු එකට එහෙම නැත්නම් ආදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මම හිතන්නේ සෑහෙන පිරිසකට නඩු පැවරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් මේ සැපයි.
ගරු නියෝජ්‍යමත්තුමා ඔබතුමාගේ කාලය අවසන්.
අප්‍රතියක්. ඒ නිසා මම අවසානයේ කියන්නේ දැන් බදු අපි ගිහිලා දේපල විශේෂම මේ දේශපාලනට සම්බන්ධ පවුල්වල දේපල ගත්තොත් කොහොමද ඒව ඇති වුණේ කියලා ගත්තොත් ඒ පනත ක්‍රියාත්මක කරන මොහොතේම ඔවුන්ගේ බදු ලිපිගොනුව බලන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්න වලට ගොඩක් විසඳුම් අපිට ලබන මාස කීපය තුළ හම්බෙයි කියන විශ්වාසය තියෙනවා. බොහොම ස්තුතියි.